සිපිලේක නාදී පිළිගැන්වීම. වාරිමාර්ග ඇමතුමා,
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වාර්ෂික වාර්තාව ඉගෙන අධිපති වාර්තාවේ කරුණු දැක්වීමද ඇතුළුව 2018 මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේ දීම කළ යුතුයි මම යෝජනා කරමි.
දීවරමත්තුමා,
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා ජාතික ජල සම්පත් පරීක්ෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව දීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේ දීම කළ යුතුයි මම යෝජනා කරමි.
විදුලි බල ඇමතුමා,
2019 වර්ෂය ශ්‍රී ලංකා නිත්‍ය පාලිය ශක්ති අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පිළිබඳ වාර්තාව විදුලි බල කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේ දීම කළ යුතුයි මම යෝජනා කරමි.
රාජ්‍ය සීමා හා පළාත් සභාව මත
කථානායකතුමනි, 2018 වසර මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශික උපදේශක කාර්ය සභාවේ දීම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත මත්තුමා,
ගරු කථානායකතුමනි, 2019 වසර ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභා වේදීම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමතුමා,
ගරු කථානායකතුමනි, 2020 වසර සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම රමේෂ් පතිරණ ඇමතුමා,
කථානායකතුමනි, දීගොඩ ඉමදුව සපුගස්වත්ත පදිංචි දිලා නන්දසේන ගල්හෙන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද තංගල්ල පොළොම්මාරුව පුෂ්පාරාම ඉදිරිපිට පදිංචි එම් චිත්‍රා රත්නායක මහත්මියගෙන් ලැබුණු පෙත්සම්ද පිළිගන්වමි.
දයසිරි ජයසේකර ඇමතුමා,
ගරු කථානායකතුමනි, නිකදළු පොත වෙන්දේසුවත්ත අමුණුගම අංක 12 ධර්ම ස්ථානයේ පදිංචි ආර්.එම්. ඩිංගිරි බණ්ඩා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමු.
රෝහිණී කුමාරී විජයරත්න මෙතනින්,
ගරු කථානායකතුමනි, ඇලහැර මැතිවර්ණ සංවත්සර නිවාස අංක 12:30 ධර්ම ස්ථානයේහි පදිංචි ඩී ගයාන් සඳරුවන් රණරාජා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
අමරකීර්ති අතුකෝරළ මෙතුමා,
ගරු කථානායකතුමනි, පොළොන්නරුව තඹාල වීරපුර යන ලිපිනෙහි පදිංචි ඩී.කේ. ධර්මසිරි මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
කෝකිලා ගුණවර්ධන මෙතුණිය,
ගරු කථානායකතුමනි, දෙබහැර දඹුටු අංක 17:1 ධර්ම ස්ථානයේ පදිංචි ජී.එල්. සිරිල් ආනන්ද මහතාගෙන් ලැබුණු පෙත්සම ඉදිරිපත් කරමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගායන්ත කරුණාතිලක මෙත්තුමා
අහනවා. කථානායකතුමනි,
මහා මාර්ග අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, අපේ ගරු ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට උත්තර දීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා.
උද්දීපපතින මෙත්තුමා, උද්දීපපතින මෙත්තුමා,
මම අහනවා ගරු කථානායකතුමනි,
සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා ගරු බුද්ධිගපත්තින මන්තුමාගේ ප්‍රශ්නට උත්තර දීම සඳහා.
හේෂා විතානගේ මැතිතුමා,
ගරු කථානායකතුමනි,
අධ්‍යාපන මැතිතුමා,
එයට පිළිතුර නැත. එම නිසා ඉතුරු අනු ප්‍රශ්න සියල්ල අදාළ නැත. දෙවෙනි තුන්වෙනි හතරවෙනි ප්‍රශ්න මන්ත්‍රීතුමා ඒ නිසා අදාළ වෙන්නේ නැහැ. මොකද පළවෙනි ප්‍රශ්නයට පිළිතුර එහෙම ගොඩනැගිල්ලක් ලබාගෙන නැත කියන පිළිතුරයි. ඒ නිසා මං හිතන්නේ එතන මේ අනික් ප්‍රශ්න වලට උත්තර දෙන්න විදිහක් නැහැ මන්ත්‍රීතුමා. ඒ පළවෙනි එක මේ අරගෙන නැහැ එහෙම ගොඩනැගිල්ල.
චමින්ද විජේසිරි මැතිතුමා,
හතරවෙනි ප්‍රශ්නය අහනවා ගරු කථානායක.
අධ්‍යාපන මැතිතුමා, ශාන්ත බණ්ඩාර මැතිතුමා,
ගරු කථානායකතුමනි, ඇත්තටම දැන් පාර්ලිමේන්තුව ආරවසන වුණාට පස්සේ ඇමතිවරුන්ට දෙන්නේ නැහැ. දැන් අපේ ඇමතිතුමිය කතා කළකෝ අපිට එනවා උත්තර දෙන්න ඕනේ කියලා. නමුත් අපි උත්තර බලාපොරොත්තු වෙන්නේ ඇමතිවරුන්ගෙන් නෙමෙයි අපි සභාගත වුණත් ඒ උත්තරය අපට ඇති සමහර ඒ සභාගත වෙනවා නම් අපිට පුළුවන් අපේ උත්තරයට ඊළඟ උත්තරේ හදාගන්න සමහර ඇමතිවරු විදිහට තියන් ඉන්නවා මන්ත්‍රීවරු ඇවිල්ලා ප්‍රශ්න අහන්න ඕනේ එහෙම නැහැ නීතියක් පාර්ලිමේන්තුවේ නීතියේ තියෙන්නේ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නේ අහන්න ඇවිල්ලා ඉන්නවා නම් නැත්තම් ඒක සභාගත කළා යන්නේ ඒයි සමහරව දන්නේ නැහැ වියතුන් විදිහට ඇවිල්ලා ඉස්සලාම ඇවිල්ලා ටෝච් එකයි අර කොඩේ ඉල්ලලා කටයුතු කරේ ඉතින් ඒකත් පොඩ්ඩක් කියලා දෙන්න ඇමතිවරුට කරු කතා
ශාන්ත බණ්ඩාරමැතිතුමා
ගරු කථානායකතුමනි ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු දීම සඳහා සති දෙක කාලයක් ඉල්ලා
සිටිනවා සුමිත්‍රා ජගත් කුමාර සුමිත්‍රා මන්ත්‍රීතුමා ඇබ්සෙන්ට් නලින් බණ්ඩාර ජයමා මැතිතුමා
මම අහනවා ගරු කථානායකතුමනි
ගරු කථානායකතුමනි ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීමාගේ ප්‍රශ්නෙට පිළිතුරු දීම සඳහා
මෙන්න විදුලි බලමැතිතුමා
පළවෙනි එක 214යි දෙක සම්පූර්ණ ධාරිතාවය මෙගාවොට් 424.336යි තුන 2020 වසරේදී සාමාන්‍ය මිල ඒකකයට රුපියල් 15.18යි 2021 වසරේදී සාමාන්‍ය මිල ඒකකයට රුපියල් 15.31යි ආ සමස්ත ධාරිතා මෙගාවොට් 19.63ක් වන කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපෘති යෝජනා 18ක් සඳහා මේ වන විට ශ්‍රී ලංකා සුනිත්ති බලශක්ති අධිකාරිය විසින් අනුමැතිය නිකුත් කර ඇත කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදුලි බල පන්තියේ පුනර්ජනනීය බලශක්ති ප්‍රබෝධ සංවර්ධනය කිරීමට සලසා ඇති ප්‍රතිපාදන ගැටළු සහගත බැවින් මෙතෙක්ම බලාගාර සමග විදුලි මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමට නොහැකි වී ඇත ඈ ශ්‍රී ලංකා සුනිත්ති ශ්‍රී ලංකා විදුලි බල පන්තියේ පුනර්ජනනීය බලශක්ති ප්‍රබෝධ සංවර්ධනය කිරීමට සලසා ඇති ප්‍රතිපාදන සම්බන්ධ පවත්නා ගැටළු නිවැරදි කිරීමට දැනට කටයුතු සූදානම් කරමින් පවතී
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කථානායකතුමනි ඔබතුමාලා දන්නවා ගොඩක් වෙලාවට මේ වර්තමාන ආණ්ඩුව කියන කතන්දරයක් තමයි 2015 පස්සේ 1 මෙගාවොට් එකක්වත් හැදුවේ නැහැ කියලා මම දැක්කා කීයේ පෙරේදත් ඇමතිවරු කීප දෙනෙක් මනම් කියනවා මම කොහෙවත් දැකලා නැහැ විශේෂයෙන්ම මන්නාරම සුලං විදුලි බලාගාරය විතරක් නෙමෙයි ඔබතුමා දන්නවා මේ ශේෂ්ත්‍රය ගැන අධ්‍යයනය කරන කෙනෙක් විදියට අපි වහල මත රූෆ්ටොප් සෝලා විශාල ප්‍රමාණයක් මෙගාවොට් ප්‍රමාණයක් අපි ජාතික පද්ධතියට එකතු කරන්න කටයුතු කරලා තියෙනවා එනිසා ඔබතුමා වර්තමානයේ මේ අමාත්‍යාංශ ඇමතිවරයා විදිහට ඔබතුමා මේ සමහරු කියන කතන්දරේ මේ 1 මෙගාවොට් එකක්වත් එකතු කරලා නැහැ කියන කතන්දරේ මොකද මේ වර්තමාන විදුලි අර්බුදයට එක පැත්තකින් හේතුව මේ විදුලි බලාගාරවල ධාරිතාවේ ප්‍රශ්නයක් නෙමෙයි ධාරිතාවේ ප්‍රශ්නයක් නෙමෙයි විශේෂයෙන්ම ඉන්ධන ගෙනීමේදී සිදුවන ප්‍රමාදයන් දැවිතෙල්වල ප්‍රමාදයන් ඒ වගේම ගල්ලංගුරුවල ප්‍රමාදයන් මේවා නිසා තමයි විදුලි අර්බුදයක් නිර්මාණය වුණේ. ඒ නිසා ඔබතුමා මේ 1 මෙගාවෝට් එකක්වත් හැදුවේ නැහැයි කියලා කරන මේ චෝදනාව ඔබතුමා අනුමත කරනවද කියලා මම මගේ අතුරු ප්‍රශ්න විදියට අහනවා.
ගරු කථානායකතුමනි මේ ප්‍රශ්නට අදාළ වෙන්නේ නැහැ. නමුත් උත්තර දෙන්න බැරි කමක් නැහැ. මොකද 1 මෙගාවෝට් එකක්වත් හදලා නැහැ කියන චෝදනාව කතා බහ කරන්නේ ප්‍රධාන බලාගාරයක් හදලා නැහැ කියන කාරණාවත් එක්ක.
එතකොට දෙවෙනි ප්‍රශ්නේ සුලම් බලාගාරයක් ඔබතුමා හදලා තියෙනවනේ ඔබතුමා ඒක කියන්නේ ඔය ඇත්ත කතා කරන්නේ
දෙවෙනි ප්‍රශ්නේ
කලින් ආණ්ඩුව ගරු කථානායකතුමනි සුලම් බලාගාරයත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලේ තමයි ආරම්භ කරේ හැබැයි අපේ මේ බලාගාරයක් හදන්න යන කාල සීමාව වැඩි නිසා ගිය ආණ්ඩුවට බැරි වුණා මේක ඉවරක් කරගන්න ඒ වගේම තමයි අපේ ආණ්ඩුවට දැන් බලාගාරයක් අපි ආරම්භ කරොත් මේ ප්‍රශ්න ටික නිවැරදි කරගත්තේ නැත්නම් කරු කථානායකතුමනි අපටත් සිද්ධ වෙන්නේ අපි ආරම්භ කරලා වෙන කෙනෙක්ට විවෘත කරන දෙන්න. ඒ නිසා තමයි අපි මේ නීති රීති අනපනත් සියල්ලම වෙනස් කරලා මේ ආණ්ඩුවේ පටන් ගන්න බලාගාරයක් ඕනෑම ආණ්ඩුවකදී අවුරුදු එකහමාරක් දෙකක් තුල ඉවර කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අපි දැන් සකස් කරමින් පවතින්නේ.
කරු කථානායකතුමනි
මයික් එක. ගරු කතානායකතුමනි විදුලි බලමැතිතුමා නැතත් ඔබතුමා මේකට උත්තරයක් දෙයි කියලා හිතලා මම කයිකපැත්තකින් කණගාටුනවා දී අනුරාධපුරේ රැස්වීම ඔබතුමා කතාවක් අපි බලාගෙන හිටියා. ඔබතුමාට කතාවක් තිබුණ නැහැ මම දන්නේ ඔබතුමා. ඒකෙන් අයින් කළාද කියලා. විශේෂයෙන් මම ඔබතුමාගෙන් අහන්නේ වර්තමානයේ ලංකා විදුලි බල මණ්ඩලයේ කවුද පොඩ්ඩක් ඉන්නකෝ ඉතින් පොඩ්ඩ අපි දෙන්න විශේෂ ගන්න පොඩ්ඩක් ඉන්නකෝ කුට්ටි ඉන්නකෝ මුට්ටිය දාන්න
දෝ ඔබතුමා ඔබතුමාගේ ප්‍රශ්නේ අහන්න
කෑ ගහනවනේ කතානායක ඔබතුමා බදලා දාන්නකෝ ඔබ කතානායකතුමා හර දාන්නකෝ ගරු කතානායක
ඔබතුමාගේ ප්‍රශ්නේ අහන්න ඉඩ හරි ඉන්න
අන්න දෙන්න නෑනේ ඕසාව
හරි අහන්න
ඔව් ගරු කතානායකතුමනි මම ගරු ඔබතුමාගෙන් අහන්න ඔබතුමා දන්නවා වර්තමානයේ විදුලි බල මණ්ඩලයේ විදුලි සේවාවක් ලබා ගැනීමේදී මේ සාමාන්‍ය ගෙදරකට ගන්න සිංගල් පේස් එකක් වෙන්න පුළුවන් 3 පේස් එකක් වෙන්න පුළුවන් එතකොට බල්ක් සප්ලයි එකක් ගන්න එකක් වෙන්න පුළුවන් ගැනීමේදී අද විදුලි බල මණ්ඩලයේ කිසිම මේ සේවාවක් ගන්න විදියක් නැහැ ඒකට හේතුව තමයි මේ බාණ්ඩ නැහැ එක පැත්තකින් අපනයනය කරන බඩු වෙන්න පුළුවන් එහෙම නැත්නම් දේශීයව නිෂ්පාදනය කරන කොන්ක්‍රීට් කණු වගේ වෙන්න පුළුවන් මේ භාණ්ඩ හිගේ නිසා අද විදුලි පාරිභෝගිකයෙක් වෙන්න ඉන්න අලුතෙන් ගෙයක් හදන කෙනෙක් වෙන්න පුළුවන් අලුතෙන් කුඩා කර්මාන්තයක් ආරම්භ කරන කෙනෙක් වෙන්න පුළුවන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන කෙනෙක් වෙන්න පුළුවන් මේ භාණ්ඩ හිගේ නිසා අද අඩුම ගානේ සල්ලි වඳින්නවත් ගන්නෙ නැහැ විදුලි බල මණ්ඩලයේ මේ වයඹ පළාතේ විතරක් නෙමෙයි ලංකාව පුරාම සිදු වෙන දෙයක් ඉතින් මේ භාණ්ඩ හිගය කොහොමද ඔබතුමාලා කළමනාකරණය කරන්නේ මේකට මොකද්ද දෙන විසඳුම මොකද මේ නිසා විශාල දෙනෙක් විශාල විශේෂක් අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. ඒ කියන්නේ අඩුම ගානේ විදුලි බල මණ්ඩලයට දිනයක්වත් කියා ගන්න බෑ අවල් දිනේට සප්ලයි එක දෙනවා කියලා. ඉතින් ඒ නිසා ඔබතුමාලා මේ භාණ්ඩ හිගයට මොකද්ද දෙන එක අර අනුරාධපුරේ එකත් පොඩ්ඩක් කියන්න ඉතින් ඔබතුමාගේ එකත් පොඩ්ඩක් කියලා පටන් ගන්න.
ගරු කතානායකතුමනි ඒකත් මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ. නමුත් මම රටේ ප්‍රශ්නයක් නිසා උත්තරයක් දෙන්න ඕනේ. නව රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ මේ රටේ ජීවත් වෙන ඕනෑම පුද්ගලයෙක්ගේ නිවසක් ඉදිරියේ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරියේ විදුලිය ගෙනීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට අපි වෙනස් කරලා තියෙනවා. මීට කලින් තිබුණේ ආණ්ඩුව විසින් වියදම් කරන ලබන්නේ ලක්ෂ 3000ක් දක්වා විතරයි. හැබැයි අපි දැන් ලක්ෂ 3005ද කියලා බලන්නේ නැහැ. කවුරු හරි පදිංචි වෙලා තියෙනවා නම් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඒ ස්ථානයට විදුලිය ගෙන දීම තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට අපි වෙනස් කරලා මේ වෙනකොට විදුලිය නොමැති සියලුම නිවාසවලින් විදුලි ලබා දීම සඳහා මිලියන 750 ගිය අවුරුද්දේ වියදම් කරලා සමෘද්ධි පවුල් සඳහා නොමිලේම අපි කනෙක්ෂන් එක ලබා දුන්නා. ඒ වගේ මේ වර්ෂයේදීත් විදුලිය නැති ඉතිරි ගෙවල් තියෙනවා නම් ඉල්ලුම් කරන ස්ථාන තියෙනවා නම් ඒ සෑම ස්ථානයකටම විදුලිය සැපයීම ආණ්ඩුවේ වග්ගයෙන් විදුලි බල මණ්ඩලයේ වග්ගයෙන් විදියට අපි වෙනස් කරලා ඒක ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම ඊයේ රැස්වීම ගැනත් මතක් කරන්න ඕනකම තියෙනවා. ඔබතුමාලා බලන් හිටියට ඊයේ රැස්වීම තිබුණේ පොදුජන පෙරමුණේ රැස්වීමක් පමණයි. ඒ අරෙන්න ආණ්ඩුවේ ආණ්ඩු සහයෝගය දක්වන සියලු පක්ෂ එකතුලා කරපු රැස්වීමක් නෙමෙයි. ඒ නිසා මම හිතන්නේ රැස්වීම දිහා බලපු ඔබතුමාලා හැමෝටම තේරෙන්නේ නැති පොදුජන පෙරමුණට දේශපාලන කිරීමේ අයිතියක් තියෙනවා. එතුමාලා තමන්ගේ පක්ෂ දේශපාලන කටයුතු ආරම්භ කරලා තියෙනවා. අපි එතුමාලා සුබ ප්‍රාර්ථනා කරන ඒ කාරණාව සම්බන්ධව.
කොහොමද ස්තුතියි මොහොමඩ් මුසමිල් මැතිතුමා සෞඛ්‍ය මැතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු සභාපතිතුමනි
බාණ්ඩ හිගය ගැන
ශ්‍රී ලංකාවේ ආයුර්වේද ඖෂධ පර්යේෂණ ආයතනයක්
දෙන්න මේ අපේ විදුල බල ඇමතිතුමාට වචනයක් කියන්න.
ගරු කතානායකතුමනි ඒක මේ ප්‍රශ්නට අදාළ වෙන්නේ නැහැ නිසා වෙනම ප්‍රශ්නයක් අහන්න කියලා
ඉල්ලීමක් කරනවා. හරි හරි බොහොම ස්තුතියි. දැන් ඇමතිතුමා ඉදිරියට යන්න. දැන් ඇමතිතුමා කතා කරන්න. ජයගොඩ ඇමතිතුමා. පුතේ උත්තරය දෙන්න.
ගරු කතානායකතුමනි ශ්‍රී ලංකාවේ ආයුර්වේද ඖෂධ පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කර තිබේද? ඔව්. බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ පිහිටුවා තියෙනවා. 2016 සිට 2020 දක්වා එම ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණ සංඛ්‍යාව කොපමණද? එම් පර්යේෂණ සංඛ්‍යාව 3කි. එම් පර්යේෂණ තුළින් හඳුනා දෙන ලද නව නිෂ්පාදන කවරේද? පර්යේෂණ සිදු කර ඇත්තේ ඖෂධවල සඵලතාවය පිළිබඳ ඇගීමට ලක් කිරීමට බැවින් එමගින් නව නිෂ්පාදන හඳුන්වා දීම සිදු නොවේ. නොයසේ නම් ඒ මන්ද පැන නැගී.
ඇවැත්තුමා පර්යේෂණ ගාන කීයද? අවුරුදු 5ටම පර්යේෂණ
2016 සිට 2016 සිට 2020 දක්වා පර්යේෂණ සංඛ්‍යාව 3යි.
5ටම අවුරුදු 7ටම පර්යේෂණ 3යි කරලා තියෙන්නේ. ඉතින් මේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි මේ ගරු අමාත්‍යතුමනි කතානායකතුමනි මේක ඉතාම වටිනා ආයතනයක්. ඇත්තට මේ කොවිඩ් වසංගතයත් මේ එක අපි දැක්කා ආයුර්වේදයේ නිරෝධායනය, ඒ වගේම රෝගීන් සුව කිරීම සඳහා විශාල කාර්යභාරයක් කළා. ඒ වගේම මම දන්න විදිහට කිසිම රෝගියෙක් මිය ගියේ නැහැ තමුන්නාන්සලගේ ප්‍රතිකාර හරහා. ඒ වගේම තමුන්නාන්සල විසින් මේ සුව වීම ඉක්මන් කළා. ඉතින් මම අහන්න කැමතියි තමුන්නාන්සගෙන් මේ ආයුර්වේද ප්‍රතිකාර හරහා මේ පිළිබඳව වසංගත වේද විද්‍යාත්මක පර්යේෂණ ක්‍රම පාවිච්චි කරලා මේ දත්ත අපිට ජාත්‍යන්තරයට දෙන්න පුළුවන්. ඒ වගේම අපේ රට ඇතුලේ ප්‍රචලිත කරන්න පුළුවන් අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රචලිත කිරීම සඳහා. මේ සඳහා මේ පර්යේෂණ ආයතන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තමුන්නාන්සලාට වැඩපිළිවෙලක් තිබෙනවාද? මොකද පහුගිය ආණ්ඩු කාලේ 2016 ඉඳන් 20 වෙනකල් ඇමැතිතුමා පර්යේෂණ තුනයි කරලා තියෙන්නේ. රාජිත ඇමැතිතුමාට නේද මේක තිබුණේ? ඒ කාලේ පර්යේෂණ තුනයි ආයුර්වේදයට හෙන ගහලා වගේ කරලා තියෙන්නේ. ඒ නිසා අපි ඔබතුමාගෙන් අහන්න කැමති මේ කොවිඩ් වසංගතයත් එක්ක ආපු මේ මනරම් අවස්ථාව, මේක විනාශ මේ අභියෝගයක් වගේ මේ මනරම් අවස්ථාව යොදා ගනිමින් මේ පර්යේෂණ ක්‍රියාවලිය ලෝකෙටම මේ දත්ත හෙළිදරව් කරන්න වැඩපිළිවෙළක් සකසනවාද කියලා.
පිට ගරු කතානායකතුමනි, පර්යේෂණ 14කට වඩා මේ මෑත කාලේ ආරම්භ වෙලා තියෙනවා. ඔබතුමා කියන කාරණය අපි පිළිගන්නවා. අපේ රටේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය අංගයක් ලෙස ආයුර්වේදයේ මේ වෙනතෙක් නෛතික වශයෙන් සම්බන්ධ කර නොමැතිකමේ ගැටලුවට තමයි අපි මුහුණ දෙන්නේ. අපි දන්නවා බටහිර රෝහලක යම්කිසි අස්තියක දුර්වලතාවයක් ඇතුනොත් අතක් කැඩුනොත් තේරන භාෂාවෙන් ඔවුන් බටහිර රෝහලක මාස 3ක් ප්‍රතිකාර ලබා ගන්නවා විලුන් දාගෙන රෝහලේ ඇඳ මත. නමුත් ගමේ වෙද මහත්තයාට ගිහිල්ලා සතියකින් පත්තුවක් දාලා ඔව්ව හොඳ වුණත් ඒ තනත්තා පිළිබඳව ජාතික සෞඛ්‍ය සේවයේ වැඩසටහනේට ඒව අන්තර්ගත වෙන්නේ නැහැ. අපි විසින් ලබා දෙන කොවිඩ් ප්‍රතිකාර ඖෂධ වර්ග මේ කිසිවක් ජාතික සෞඛ්‍ය සේවයේ අංගයක් වශයෙන් මෙතෙක් ප්‍රකාශිත වෙලා නැහැ. ඒ වගේම අපේ සිටින ප්‍රජා වෛද්‍යයේ නිලධාරීන්ගේ කටයුතු විධිමත් පටිපාටියකට වර්ග කිරීමක් වෙලා නැහැ මේ වෙන්තෙක්. අපි දන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල PH මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු තියෙන බලයවත්, ඒ නියෝජනය කිරීමේ බලයවත් ප්‍රජා වෛද්‍ය නිලධාරියාට අපේ රටේ අනපනත් වලින් මෙතේ සිදුවෙලා නැහැ. ඒ නිසා විශාල නෛතිකමය වශයෙන් නීති සංග්‍රහයත් ප්‍රජා සෞඛ්‍ය සේවය නීතිගත කිරීමේ වැඩසටහනත් අපි අතගහලා තිනවා ඉදිරි මාස කීපය තුළ. ඒවා මේ ගරු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙනවා.
අගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි දැන් ගරු කතානායකතුමනි, විශේෂයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙක් බිහි කිරීම සඳහා විශ්වවිද්‍යාලවලින් සාමාන්‍ය මාසික එක ශිෂ්‍යයෙකුට ලක්ෂ 35ක විතර මුදලක් වියදම් වෙනවා. ඒ වගේම ළමයි 300ක වගේ ආසන ප්‍රමාණයක් මා දන්නා පමණින් අවුරුද්දකට මෙහෙම ආයුර්වේද මේ වෛද්‍යවරයව බවට පත් වෙන්න සුසුකම් ලබනවා. එතකොට ඒ අය දැන් ගොඩක් වෙලාවට ඇමැතිතුමා දැන් විශ්වවිද්‍යාලවලින් එළියට ඇවිල්ලා අපි දන්නවා සමහර අය මේ රැකියා පොලිමේ ඉන්නවා. ඉතින් මේ සඳහා දැන් මේ වගේ ආයුර්වේද ක්‍රමවේදය කියන එක ඉතාම සුවිශේෂී වෛද්‍ය ක්‍රමවේදයක්. එතකොට ඒක අපේ රටේ එක පැත්තකින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් දැන් සංචාරක කර්මාන්තය සඳහා ගොඩක් වෙලාවට දැන් සමහර ආයතනවල අපි දන්නවා හෝටල්වල ආයුර්වේද වෛද්‍යවරු ඉඳලා සේවය කරන තැන් තියෙනවා. නමුත් සමහර තැන්වල කරන්නේ සංචාරක අවශ්‍යතාවවලදී ඒ සංචාරකයෙක් ඉල්ලුම් කරපුවාම කවුරු හරි මේ ආයුර්වේද වෛද්‍යවරයෙකුට කෝල් කරලා ගෙන්නගෙන එහෙම තමයි ඒ සේවාව යන්නේ. එහෙම නැතුව මේක විධිමත් සේවාවක් විදියට කරන්නේ නැහැ. ඉතින් ඔබතුමාගේ අමාත්‍යාංශයත් සංචාරක අමාත්‍යාංශයත් එකතු වෙලා රජයක් විදියට මේ පිළිබඳව සංචාරක කර්මාන්තය පිළිබඳව අපි ගොඩක් සාකච්ඡා වෙන අවස්ථාවක්. එතකොට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කිසියම් යෝජනාවක් ඔබතුමලායි තිබෙනවාද?
පරිම අපේ රටේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු ඔබතුමා කියන ලෙසම 800කට වැඩි පිරිසක් රැකියා විරහිතව සිටිනවා. ඔවුන්ව උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා ලක්ෂ 30කට වඩා වැඩි මුදලක් රජයේ වියදම් කරනවා. ඊට අමතරව DA ශාස්ත්‍රීය විභාගයේ සමත් වෙන අය, ඒ වගේම පාරම්පරික වෛද්‍යවරු, ආයුර්වේද යටතේම උපාධිධාරී සිද්ධ යුනානි වෛද්‍යවරු මේ විදිහට බිහි කරමින් පවතිනවා. එසේ නමුත් අපේ බටහිර වෛද්‍ය සේවයේදී නිසි ලෙස ලබා දෙන රැකියා කටයුත්ත අපේ ආයුර්වේද වෛද්‍යවරු වෙත ලැබෙන්නේ නැහැ මෙතෙක්. ඒ සඳහා මෙතෙක් ඒ ගැටලුව උග්‍ර නොවුනත් සංචාරක ව්‍යාපාරයේ කර්මාන්තයේ කඩාවැටීමත් එක්කම විශේෂයෙන්ම අපේ හෝටල් පද්ධතිය තුළ ඇතිවෙච්ච පෞද්ගලික කාලේ ඇතිවෙච්ච ගැටලුත් එක්කම විශාල ආයුර්වේද වෛද්‍යවරුන් පිරිසකට රජයේ රැකියාවක් නෙමෙයි පෞද්ගලික අංශයේ රැකියා අයිම වෙලා තියෙනවා. ඒ නිසා අපි ක්‍රමවේද කීපයක් සැලසුම් කරලා තියෙනවා. පළමුවෙන්ම සංචාරක ශේෂ්ත්‍රයේ නැවත වතාවක් ආයුර්වේද ඒකක ප්‍රතිකාර ඒකක පිහිටවීම සහ චිකිත්සක මධ්‍යස්ථාන පිහිටවීම තුළින් ප්‍රවර්ධනයක් ඇති කිරීමේ වැඩපිළිවෙල. දෙක, විශේෂයෙන්ම විදේශ රටවල්වල ප්‍රතිකාර ඒකක ආරම්භ කිරීමේ වැඩසටහන. දැන්තමත් රැකියා පවතින විදේශ රටවල්වලට අපේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයන් යොමු කිරීමේ වැඩසටහන. මේ සඳහා අපි විදේශ සේවා නීති කාර්යාංශය සමග අපි ගෞරව අමාත්‍යතුමාත් සමග ප්‍රියංක දයාරත්න මහත්මත් එක්ක දීර්ඝ සාකච්ඡා පැවැත්වුවා. ඒ වගේම සංචාරක අමාත්‍යාංශයත් එක්ක වෙරළබඩ හෝටල් සංකීර්ණවල මෙවැනි ප්‍රතිකාරයක ඇතිකිරීම සඳහා වැඩපිළිවෙළ අතගහලා තියෙනවා. විදේශ වශයෙන්, ජාත්‍යන්තර වශයෙන් රුසියාව තුළ රටවල් කිහිපයක ප්‍රතිකාරයක ආරම්භ කිරීම සඳහා ගිවිසුම් මේ වනවිට අත්සන් කළ තියෙනවා.
බොහොම ස්තුතියි රෝහණ බණ්ඩාර මහත්මයා රාජ්‍ය සේවා.
මම අහනවා ගරු කතානායකතුමනි,
පළාත් සභා ඇමතුමා. පළාත් සභා ඇමතුමා අද
ගරු කතානායකතුමනි, ගරු රෝහණ බණ්ඩාර මහත්මයාගේ ප්‍රශ්න වලට පිළිතුර ප්‍රශ්න අයන්න 1:28. තලා වෙළඳ සංකීර්ණයේ ඉදිකර ඇති කඩ කාමර සංඛ්‍යාව 20යි. තමුත් එකම බහු කාර්ය ගොඩනැගිලි ඉදිකර ඇති කඩකාමර සංඛ්‍යාව 8යි. 2015 වසරේ මේ දක්වා ඉදිකර ඇති මුළු කඩ කාමර සංඛ්‍යාව 28යි. ඈන 2 මේ දක්වා විදාදී ඉමති කඩ කාමර සංඛ්‍යාව 2යි. තලාව වෙළඳ සංකීර්ණයේ කඩ කාමර සංඛ්‍යාව 1යි. තමුත් එකම බහු කාර්ය ගොඩනැගිලි ඉදිකර ඇති කඩ කාමර සංඛ්‍යාව 1යි. මේ දක්වා බෙදා දෙන මෙති මුළු කඩ කාමර සංඛ්‍යාව 2යි. ඇහන 3 මෙම කඩ කාමර දෙක ටෙන්ඩර් මගින් ලබාගත් පුද්ගලයන් විසින් යළිත් තලා ප්‍රාදේශ සභාවේත බාර දී ඇති අතර එම කඩ කාමර දෙක නැවත ප්‍රාදේශීය මට්ටමින් ටෙන්ඩර් කිරීමට එම සභාවේ 20/22 ජනවාරි මාසේ 18 දින පැවති මහා සභා රැසින්නේ තීරණ අංක 20 යටතේ සභා සම්මත වී ඇත. ඒ අනුව ඉදිරි කටයුතු තලා ප්‍රාදේශ සභාව මගින් සිදු කරනු ලබයි. ආයන්න අදාළ නොවේ.
තුරුපස් නැහැ ගොයකිද ඔබතුමා? ගරු හැමතුමනි, මම හිතන්නේ මේ තලාව කඩ කාමර සම්බන්ධව ප්‍රශ්නේදී දැන් එක කෙනෙක් විතරයි දැනට මේ වෙනකොට කඩ කාමරයක් ආරම්භ කරලා තියෙන්නේ. ජ්‍යොතිෂ වේදියෙක් පමණයි. අනිත් සියලු දෙනා තාම වෙළඳසල් ව්‍යාපාර ආරම්භ කරන්න උත්සාහයක් දරලවත් නැහැ. මොකද විශාල අඩුපාඩු සංඛ්‍යාවක් මේ කඩ කාමර ඉදිකිරීම සම්බන්ධව තියෙනවා. ඒ වගේම ඉස්සරහා ඉන්ටර්ලොක් අල්ලන්න දාපු ගල් ටිකත් නැවත ඇවිල්ලා ඒ වගේ මුදල් ගෙව්වේ නැහැ කියලා ඒ ටික පටවගෙනත් ගිහිලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධව ඔබතුමා ඉක්මනින් කටයුතු කරලා මේක වෙළඳසල් ආරම්භ කරන්න කටයුතු සලසලා දෙනවාද? ඇයි දෙවැනි ටෙන්ඩරේට දෙන්න තිබුණානේ නැවත ඇයි රීටෙන්ඩර් කරන්නේ?
ඔව් දැන් මේක ගරු කතානායකතුමනි මේ ප්‍රාදේශ සභාවේ බලයක්. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ප්‍රාදේශ සභාවේ සාකච්ඡා කළ යුතු කාරණයක් අද පාර්ලිමේන්තුට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ ගැන අමාත්‍යාංශය හරහා වාර්තාවක් ඇදවලා ඔබතුමා ඔය කියන කරුණු ගැන හොයන්නම්. හැබැයි ඇත්තටම ප්‍රාදේශ සභාවේ විසගත යුතු දෙයක්. මම දන්නේ ඔබතුමාලගේ මන්ත්‍රීවරු ඉන්නවද කියලා විපක්ෂයේ. ඔවුන් සාකච්ඡා කරලා මේ තීන්දුව ගන්න ඕනේ ගරු කතානායකතුමනි. ඒත් ඔබතුමාගේ දැනුවත් කිරීම තුළ ඇමතුමාව දැනුවත් කරලා අපි මේ ගැන හොයා බලන ඔබතුමාව දැනුවත් කරන්න.
ඒ වගේම ගරු ඇමතුමනි, විශේෂයෙන්ම ඔබතුමාට මේ සම්බන්ධ උත්තර දෙයිද පුළුවන් දන්නේ නැහැ. මේ දැන් පළාත් පාලන මම පහුගිය ප්‍රශ්නෙකදුත් ඇහුවා. පළාත් පාලන මැතිවරණවල කාලය අවසන් වුණා. දැන් අවුරුද්දකට දීර්ඝ කළා තියෙනවා. දැන් ඒ වෙලාවේ කිව්වේ මේ කොවිඩ් නිසා ඡන්දේ පවත්වන්න හැකියාවක් නැහැ කියලා. දැන් මං හිතන්නේ ඔබතුමාලා ඊයේ අනුරාධපුරෙන් රැස්වීමත් ආරම්භ කරා. ඒ නිසා කොවිඩ් ප්‍රශ්නයක් දැන් මං හිතන්නේ බලපාන්නේ නැහැ. මේ විදිහට දේශපාලන කටයුතු කරන්න මැතිවරණ කල් දාන්න. ඒ නිසා මං හිතන්නේ රාජපක්ෂවරු ඉතිහාසයේ කවදාකවත් මැතිවරණ කල් දාපු අයත් නෙමෙයි. ඒ නිසා මං හිතන්නේ මේ විදිහට කටයුතු කරන්නේ නැතුව ඉක්මනින් පළාත් පාලන මැතිවරණ පවත්වන්නත්, ඒ වගේම පළාත් පාලන ආයතනවල මං හිතන්නේ කොට්ටාස දිනපුවා මන්ත්‍රීවරුන්ට විතරයි අර ප්‍රතිපාදනය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා හැබැයි අනිත් මන්ත්‍රීවරුත් මන්ත්‍රීව සභිකයෝ විදිහට ගමේ තමන්ගේ අභිමානයක් තුල කටයුතු කරන්න අවශ්‍යතාවය තියෙනවා. එයාටත් ප්‍රතිපාදන ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි මම අහන්න ඕනේ.
ගරු කතානායකතුමනි, එතුමයි ප්‍රශ්න කිහිපයක් තිබුණා. එකක් මේ ඡන්ද කල් දැම්මා කියන එක නෑ. ඡන්ද වලට ඕනේ නැක අපි ලෑස්ති. ඔබතුමාගේ දිස්ත්‍රික්කෙන් තමයි පටන් ගත්තේ. ඔබතුමා ඉතින් අර හැරිසන් ඇමතිතුමා, චන්ද්‍රාණී ඇමතිතුමි ඔක්කොම පරද්දලා යෝධයෝ ටික ඔබතුමාලගේ පක්ෂයේ ගත්ත තීන්දුව තීරණ රට පාලනය කරපු හැටි අවුරුදු 4 ඔබතුමා නවකයක්. අපි ඔබතුමා පිළිගන්න බොහොම ආඩම්බරෙන් සහ ගෞරවයෙන්. ඒ ගැන හැබැයි ඉතින් ඒ වෙච්ච විනාශය ඉතින් ඡන්දවලට රාජපක්ෂවරු කවදාක්වත් බය වුණේ නැහැ. ජනාධිපති මැතිවරණයත් කාලෙට ඉස්සෙල්ලා තිබිලා පැරදිලා ගිය නායකෙක් මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒ නිසා ඡන්ද ඔබතුමාලා ඉල්ලනවානේ, අපි ඡන්ද දෙනවා. එහෙනම් පොඩ්ඩක් ලෑස්ති වෙන්න. ඡන්ද දෙනවා. වෙලාවට දෙනවා. වෙලාවට දෙනවා. දෙනවා විතරක් නෙමෙයි අති විශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබා ගන්න පොහොට්ටුව කියලා මම මතක් කරනවා.
බොහොම ස්තුතියි කිංග්ස් නෙල්සන්. නෙල්සන් මන්ත්‍රීතුමා අහන්න.
5000ක් 40000ක්
අහනවා ගරු කතානායකතුමනි.
ප්‍රවාහන ඇමතුමියගේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රවාහන ඇමතුමිය අද කැමිනේ නැහැ.
ගරු කතානායකතුමනි, ගරු කිංග්ස් නෙල්සන් අපේ තරුණ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු දීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා.
හරි, බොහොම ස්තුතියි. දෙවෙනි වටය ජගත් කුමාර සුමිතාච මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ
මම අහනවා. ගරු කතානායකතුමනි,
ගල්ලමතුමා
හුසේම කතානායකතුමනි සති දෙකක කාලයක් ඉල්ලා
සිටිනවා. පෞද්ගලික මන්ත්‍රී පැහැදිලි කිරීම තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධවයි. 20/22/09 දින එනම් ඊයේ දිනේදී මා පාර්ලිමේන්තුවේ නොසිටි අවස්ථාවක බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් මාගේ නම භාවිතා කරමින් අසත්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සහ මාගේ වරප්‍රසාද කඩවී ඇති අතර එම ප්‍රකාශය තුළ අදාළ ආයතනයේ කීර්ති නාමයටද කැළලක් ඇතිකොට ඇත. රටේ මූල්‍ය නීතිය තුළ වගකියුතු ප්‍රධානම ආයතනය වන මහබැංකුවේ නීති පද්ධතිය සහ මහබැංකු යටතේ ලියාපදිංචි 1972 අංක 5 සමූපකාර පනතින් සහ 1994 සංශෝධිත පළාත් සභා ප්‍රඥප්තීන් යටතේ ක්‍රියාත්මක වන සමූපකාර සමිති සහ සමූපකාර බැංකු සමිති පිළිබඳව නීතිය නොදත් මෙවැනි මන්ත්‍රීවරුන්ගේ අබුද්ධිමත් ප්‍රකාශ මා විසින් හෙළා දකිමි. ගරු කතානායකතුමනි, මෙතුමා විසින් කියන ලද මෙම ආයතනයේ රැකියා විරහිත උසස් පෙළ සමතුන්ගේ සංගමය හරහා රැකියා විරහිත උසස් පෙළ සමතුන්ගේ සංගමය හරහා 2002 වර්ෂයේ ආරම්භ කරනු ලැබුවේ රැකියා විරහිත උසස් පෙළ සමත් දරුවන්ගේ සහ එම ආශ්‍රිතයන්ගේ මෙන්ම සමාජිකින්ගේ ආර්ථිකය නගා සිටුවන සමාජශීලී රටට වැඩදායි ආයතනයක් ලෙසයි. මේ වන විට දිස්ත්‍රික් 10ක් පුරා, මේ ඌව පළාතේ විතරක් නෙමෙයි දිස්ත්‍රික් 10ක් පුරා, මම ඕනනම් දිස්ත්‍රික් ටිකක් කියන්නම්, පුරා ක්‍රියාත්මක ශාඛා 130කට ආසන්න, 171ක් නෑ, ඒකත් බොරුවක් කිව්වේ, ශාඛා 130කට ආසන්න ප්‍රමාණයකින් යුත් දැයේ දරුවන් දහසකට ආසන්න ප්‍රමාණයක් රැකියාව නියුතු වෙන ගනුදෙනුකරුවන් 105කට අධික ප්‍රමාණයක් ගනුදෙනු කරන ආයතනයක් ලෙස වසර 20කට ආසන්න කාලයක්, 2002 මේක ආරම්භ වෙන්නේ, වසර 20කට ආසන්න කාලයක් ඒ පළාත් තුල සමූපකාර කොමසාරිස් සහ රෙජිස්ට්‍රාර් වෙත පැවරිය ඇති බලතල ප්‍රකාරව රජයේ ලියාපදිංචි සමූපකාර බැංකු සමිතියක් සහ සමූපකාර සමිතියක් ලෙස වසරක් පාසා සමූපකාර දෙපාර්තමේන්තුවේ පූර්ණ විගණනය යටතේ මහ බැංකුවේ, මේකනේ ආපු ප්‍රශ්නේ, මහ බැංකුවේ මූල්‍ය නියාමන අංශයේ නියාමනයේ යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවත් මෙම ආයතනය ආරම්භ කරන අවස්ථාවේ මාගේ උපරිම ශක්ති ප්‍රමාණය සහ දායකත්වය ලබා දුන් අතර
මේ වන විට මාගේ සම්බන්ධතාවයකින් තොරව නීත්‍යානුකූලව ඒ ඒ පළාත් තුළ ස්වාධීන අධ්‍යක්ෂක මණ්ඩලයන් හරහා ස්වාධීන අධ්‍යක්ෂක මණ්ඩලයන් හරහා ස්වාධීන ආයතනයක් ලෙස රටේ උගත් බුද්ධිමත් තරුණ කණ්ඩායම් විසින් සාර්ථක ලෙස මෙහෙයවමනුවින් ක්‍රියාත්මක වන බව සතුටින් දැනුම් දෙමි. ගරු කථානායකතුමනි, රැකියා විරහිත දැය අහිංසක දූදරුවන් සහ විශ්වාසදායී ගනුදෙනු කරුවන් අතර පවත්නා සම්බන්ධතා තුළ ක්‍රියාත්මක වන මෙවැනි ආයතනයන් වෙත දේශපාලන ඇස යොමු කොට නිසියාකාර නීතිමය කරුණු පවා නොදැන තම අබුද්ධිමත් පටු දේශපාලන වාසීන් සඳහා මෙවැනි පහත් ක්‍රියාවන් සිදු කිරීම තුළින් රටේ රැකියා විරහිත උසස් පෙළ සමත් දූදරුවන්ට මෙන්ම මේ තුළ යෙපෙන්නා වූ ලක්ෂ 5කට අධික පවුල් සඳහා කළ නිග්‍රහයක් බව ප්‍රකාශ කරන අතර මේ උත්තරීතර සභාවේ වරප්‍රසාද වලට මුවා වී කරන්නා වූ මෙවැනි පෞද්ගලික පටු දේශපාලන මඩගැසීම් මාතරේ හෙළා දකින බවත් මෙතුමා ප්‍රකාශ කරන පරිදි මේ කිසිම දේශපාලන බලපෑමක් නොමැති බව මා ඔප්පු කරනුයේ කිසිදු දේශපාලන බලපෑමක් නොමැති බව මා ඔප්පු කරනුයේ 2002 වසරේ මේ ආරම්භ කරන විට මා දේශපාලනයේ නොසිටි පුජ්‍යලයෙක් වන අතර එදා සිට මේ වනති ජනාධිපතිවරු 4 දිනක් යටතේ ආණ්ඩු 4ක් යාපාලනයේ තිබුණා. මේ කාලේ ආණ්ඩු 4ක් මේ රටේ රාජ්‍ය පාලනය කර ඇති අතර ඒ කිසිදු අවස්ථාවක දේශපාලන වැදගත්කමකින් තොරව නීත්‍යානුකූල පදනමක් තුළ ස්වාධීන ආයතනයක් ලෙස මේ ක්‍රියාත්මක වී ඇති බව වගකීමකින් මෙම උත්තරීතර සභාවට දැනුම් දෙන අතර විපක්ෂයේ විසින් මෙවැනි පටු බාල පෞද්ගලික අරමුණු සහ මඩගැසීම් තුළ දේශපාලනය කිරීමද තරයේ හෙළා දකිමි. ගරු කථානායකතුමනි, සමූපකාර 20 පළාත් 20ක් ඒකවත් දන්නේ නැහැ මෙතුමා. මේකට රේකී අමාත්‍යංශයෙන් උත්තර දෙන්න බෑ. මේ පටු පරමාර්ථ තුළ රේකී අමාත්‍යංශයෙන් ඊයේ උත්තර ඉල්ලන්නේ මේක පළාත් බද 20ක්. ඒ වගේම බැංකු යන වචනේ පාවිච්චි කිරීම ගැන ඇහුවා. සමෘද්ධි ව්‍යාපාරය SB දිසානායක මැතිතුමා චන්ද්‍රිකා මැතිණියත් ආරම්භ කරාට පස්සේ සමෘද්ධි බැංකුවේ SBM තුමාගේ චන්ද්‍රිකා මැතිණියගේ කියන්නේ නැහැ. ඒක නිර්මාතෘවරු පමණයි ඒ අය. බැංකුව යන වචනේ පාවිච්චි කිරීමේ නීතිය.
ඔබතුමා දුන්නු ප්‍රකාශයේ අවසාන.
මේ අන්තිම එක බැංකුව යන වචනේ. සීමා සහිත විරුද්ධ සේවා සමුපකාර සමිතිය ග්‍රාමීය බැංකුව. සීමා සහිත සනස සමුපකාර සමිතිය සනස බැංකුව. සීමා සහිත දීවර සමුපකාර සමිතිය දීවර බැංකුව. සීමා ඒ වගේම ඒ විෂයට බද්ධ වුණු විවිධ සේවා කරන්න පුළුවන් ආයතන බැංකු සේවා බැංකු කටයුතු සීමා සහිත ප්‍රාග්ධන සමූපකාර සමිතිය ප්‍රාග්ධන බැංකුව ලෙස මූල්‍ය කටයුතු කරන බවද මේ සභාවට දැනුම් දෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. මන්තුමා නෑ, ඔබතුමාට මැදිහත් වෙන්න බෑ මේ ප්‍රකාශයට. මේ ප්‍රකාශය පෞද්ගලික ප්‍රකාශයක්. නෑ, ඔබ ඔබතුමාට මැදිහත් වෙන්න පුළුවන් කමක් නැහැ ඒක. ඔව්. නෑ, පෞද්ගලික ප්‍රකාශ වලට මැදිහත් වෙන්නේ නැහැ. ඔව්. ඒක ඉතින් ඔබකට වෙනම දිනයක් ගන්න. වෙනම අවස්ථාවක් ගන්න. හා හරි, මොකද්ද කියන්නේ?
හරි. ඒකම නැහැ. හා. මම උත්සාහ කරේ ගරු කථානායකතුමනි, එතුමා එක නීතියානුකූලව කරලා තියෙන ක්‍රමවේදී නීතියානුකූලව කරනවා නම් මට ගැටලුවක් නැහැ. මා සතුව තියෙනවා මොහු බැංකුව කියලා දාලා තිබෙනවා බෝඩ් එක බැංකුව ඉදිරියේ. හැබැයි පොත තියෙන්නේ සමිතිය. ඒ විතර නේද? මෙතුමා ඔක්කොගෙම අයින් වෙනානේ ගරු කථානායකතුමනි. ඔබතුමාට මම අභියෝග කරනවා UP 4008 මේක සම්පකාර සමිතියේ ලියාපදිංචි ඩබල් කැබ් එක. පෞගිය මාසයේ දක්වා පාර්ලිමේන්තුවට ආවේ ගියේ කුස්සකුට්ටියාරි මන්ත්‍රීතුමා. කුස්සකුට්ටියාරි මන්ත්‍රීතුමා UP 4008 ඩබල් කැබ් එක මම මේ පින්තූරේ ඔබතුමාට දැන් දෙන්න.
ඕක වෙනම
ගන්න. මම පාවිච්චි කරනවා මේ බැංකුවල වාහන. ලැජ්ජ නැතුව.
බොහොම ස්තුතියි. පර්සනල් ස්ටේට්මන්ට් එකකට මැදිහත් වෙන්න බෑ ඒකට. හරි, ඒක අවසානයි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ ස්වදේශ විදේශ අමාත්‍යතුමා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත.
Mr. Speaker, I present a bill to amend the Prevention of Terrorism Temporary Provisions Act number 48 of 1979.
ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විධි විධාන සංශෝධන 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විධි විධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවන වර කියම් කවදාද?
මොරෝස සර්.
අංක දෙක පාර්ලිමේන්තු Yes.
Joint statement, the joint statement by both Sri Lanka and the EU Commission in the joint commission meeting that certain shortcomings have been pointed out, undertaking have been given, those amendments will be considered. Are you considering those amendments?
No, we are not debating it.
Now, normally that is not done. No, you know, he is presenting the bill, so you can take part at the debate. Then, no difficulty.
Mr. Speaker, we are not debating the bill here now.
Yes.
I'm only presenting the bill.
So you can take part at the debate.
Yes. Okay.
Yes. Yeah.
The Minister of Justice has stated, it's in the press today, that the PTA would be totally repealed and another counter-terrorism act will be introduced. So that's why I want to ask the Honourable Minister of Foreign Affairs, why then is he presenting this slipshod amendment to Parliament?
Sir.
All these criticisms can be made on the floor of Parliament when this bill is debated.
That's right.
It is presented in keeping with the standing orders of this House. Any citizen of this country can challenge it in the Supreme Court. We have to await the determination of the Supreme Court. Thereafter, there will be a full debate here in Parliament.
Exactly.
And that is the proper occasion for any views for and against the amendment to be expressed in Parliament, Mr. Speaker. That is the proper procedure, and the government wishes to adhere to the proper procedure.
Thank you. Sabana Ekatuma Devini.
ව්‍යවස්ථාව 148 වෙනි වගන්තිය යටතේ මේ පාර්ලිමේන්තුවට තමයි රාජ්‍ය මුදල් පාලනය ලැබිලා තියෙන්නේ. අපි විටින් විට ඉල්ලා තිබුණා සමහර තොරතුරු ඒවා ලැබිලා නැහැ. එසේ වුව මං යෝජනා කරන්න කැමතියි මෙතනින් ඉල්ලීමක් කරන්න අපේ රාජ්‍ය මුදල් පිළිබඳ කාර්ක සභාවෙන්. ඔබද එකනම් හැම මාසෙම පළවෙනි සතිය පාර්ලිමේන්තුව රැස් වෙන පළවෙනි සතියේ අපිට රාජ්‍ය ණය හා ණය ඒ කියන්නේ 121 ස්ථාවරණයක 2 උයන් යටතේ රාජ්‍ය ණය හා ණය සේවා පිළිබඳ වාර්තාවක් මේ සභාවට ලබලා දෙන්න කියලා. ඒ ඉල්ලීම කරාම අපිට පුළුවන් ඒ ගැන සාකච්ඡා කරන්න. මොකද විශේෂයෙන්ම රජයේ විදේශ විනිමය සංචිතය ගැන ඒ ගැන පැහැදිලිව දෙන්න ඕනේ. දැන් අද දෙන සමහර කරුණු වල අපිට මේ swap චීන ඉන්දියාව වෙන swap ටිකත් ඒ වගේම ක්‍රෙඩිට් ලයින්ස් උත් ඇතුල් කරලා තියෙනවා. ඒක නැතුව ඒවා වෙනම දෙන්න අපිට ඉතුරුලා තියෙන ගාන මොකද අද මන් දන්නේ ඒක හරිද නැද්ද කියලා කතාවක් යනවා. අපිට තියෙන ඇත්ත වශයෙන්ම තියෙන විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියනකට වඩා අඩුයි කියලා. ඉතින් මේක මං හිතන්නේ මාසෙට සැරයක් කරනවා නම් අඩු ගන්න රටේ මූල්‍ය ස්ථාවරභාවයක් ඇති වෙනවා. ඉතින් මං ඔබතුමාගේ ඉල්ලීම කරනවා ඒ ඉල්ලීම අපේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට දෙන්න කියලා. මුළු සභාවට මූණ එකක්. දෙවනුව මම කියන්න කැමති මම ඊයේ ඔබතුමා හිටියේ නැහැ නියෝජ්‍ය කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරා මෙතුමාගෙන් උත් අර IMF එක යටතේ 4 වෙනි වගන්තියේ ලංකා ආණ්ඩුවයි IMF එක සාකච්ඡා කරපු ওই වார்த்தාව මම හිතන්නේ පෙබ්‍රවාරි 3 වෙනි සතියේ තමයි ඒක අනුමත කරන්නේ ඒගගේ විශේෂයෙන්ම ඒ අයගේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් එකත් මේ සභාවට ලබලා දෙන්න කියලා ඊට පස්සේ අපිට සාකච්ඡාවක් තියන්න පුළුවන් විවාදයක් මෙතනින් ගත යුතු ඊළඟ ක්‍රියාමාර්ගය කුමක්ද කියලා අතීතයට යන්න වැඩක් නැහැ. ඒවා පස්සේ මේ පොදු වේදිකාවේ කරන්න පුළුවන්. ඒත් අපි මෙතනින් යන්න තියෙන ක්‍රියාමාර්ගය කුමක්ද කියලා අපි සාකච්ඡා කරන්න පුළුවන් නම් මේ සභාවේ අදහසුත් දෙනවා රට.
සභානායකතුමා.
මේ ඊයේ දිනෙත් ගරු රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙම කාරණාව මතු කරපු අවස්ථාවේදීත් මම සඳහන් කළා පිළිතුරු වශයෙන් පක්ෂනායක රැස්වීමේදී පරිමන්ද විවාදයක් ඉල්ලුවේ ඒ ගැන අපි සාකච්ඡා කරනවා කියලා ආටිකල් 4 යටතේ තිබෙන වார்த்தාව පැහැදිලිව ඉදිරිපත් වුණාට පස්සේ ඒ ගැන කරුණු විවාද කරන්න පුළුවන්. දෙවෙනි කාරණේ ඊට පෙරාතුව හිටපු අගමැතිතුමා මතු කරපු කාරණේ එතුමා දන්නවා මීඩිය ෆයිනෑන්ෂල් රිපෝට් එකක් ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. ඉතින් දැන් ඔබතුමා කියන්නේ මීඩිය නැතුව මාසිකව ඉදිරිපත් කරන්න කියලා to the PSC can report back to the parliament then there will have to be some other provision that we will have to discuss on foreign exchange, balance of payments and etc. But it is an issue, all of you all, the opposition has the right, the government members, ministers will reply. You all take adjournment debates. On adjournment debates, all these matters can be discussed. That Thank is why you. We are giving the adjournment debates that the opposition wants.
Sabanayak Tuma Anka Dekar.
Seva, the media report comes, there's a provision on which every government has to act. If you all want it amended, then it's another approach that we'll have to take.
Thank you.
See, committee meets the consultative committee. It can be raised. Anyhow, I'll discuss with the finance minister.
Sabanayakatuma Yojana Anka Deka.
Karu Katanayakatumani Anka Deka Idiripatkano.
Sabayakangade?
Aye.
Kaltabano Vivade? Vipakshanayakatuma.
Honorable Speaker, sir. As I stand here today to participate in the debate, it is with great sadness and disappointment that I express the sentiments, especially with regard to the present prevailing situation in our country. Honorable Speaker, sir, it is extremely disheartening to note that the incompetent, power-hungry, stubborn and inflexible administration of this governing elite has led to countrywide depression in all its facets. Honorable Speaker, sir, when one looks into the eyes of the Sri Lankan people, what we see is desperation. We see darkness. We see destitution. And we see loss of hope. There is deep-seated resentment among the people of our country, especially with regard to the present system of governance and its consequences and repercussions. Mass-scale exodus of youth, of members of the intelligentsia, is taking place, known as brain drain, an outflow of talent away from our country. And this administration has absolutely no idea as to how to counter that situation. Honorable Speaker, today in our country, divisiveness in all its aspects are prevailing. We are a country divided. We are divided on ethnicity. We are divided on religion. We are divided on caste, we are divided on creed, we are divided on social status, we are divided on economic status. Mass-scale division is prevailing in our motherland. Racism, discrimination, prejudice, marginalization has become the basic norm of governmental activity. This has had a negative impact on social harmony, togetherness, and brotherhood. Today in our motherland, hyperinflation is prevailing. This has caused tremendous harm to people of all walks of life. More and more, our people are entering the vicious poverty cycle. democratic values and institutions continue to be under stress and government activities continue to focus on destroying these noble institutions. Honorable Speaker, we today have in our country a kleptocracy which is functioning to achieve personal enrichment. Authoritarianism, nepotism, despotism are destroying the very basic values of our society, values that we stand for. Political bigotry, thuggerism, vulgarism, arbitrary actions have gained primacy over decent political discourse. Today, these nefarious instruments have become the main arm, the main weapon of government policy. Honorable Speaker, this is ruining our country. This is destroying the very fabric of our society. Livelihoods of farming communities have been destroyed due to primacy given to myth over science. Look at the various sectors in our society. The self-employed, the daily waged, the youth, workers who are working in factories, women-headed households, the disabled, the so-called silent majority. They are suffering in the hands of this government's incompetence and inefficiency in governance. Honorable Speaker, this country is suffering from triple deficits. Honorable Speaker, the government has absolutely no coherent policy vision nor strategy to cater to resolve the situation. The government lacks proper understanding of economic principles and economic policy. Today, we have the situation where the government has embarked on a very arbitrary and draconian action of taxing the provident fund of the working class of our country. A 25% tax is going to be imposed in order to cater to shortfalls in government revenue. May I remind this noble house that it was a very first step of this administration, right at the inception, providing 600 to 800 billion rupees in tax cuts and tax rebates. That has led us to the economic misery of our country. Honorable Speaker, amidst this darkness, there is hope. Hope which is based on unity. Hope based on steadfastness. Hope based on resolve, on clarity, on a progressive, visionary approach, an approach based on substance, fact, truth, statistics, and science. Proven success stories throughout the world, whereby when countries faced with these obstacles, with these challenges, they have overcome. They have been victorious. And certainly, Honorable Speaker, we as a country can follow suit. We also can unite. Unite under a progressive banner. Unite under a modern approach, an out-of-the-box approach, an approach which provides policy resultants, policy prescriptions to the dangerous challenges that our motherland faces. My fellow countrymen, time has arrived for all of us to unite. Stand up to make righteousness victorious. We have to defy and beat up dynastic politics. We have to negate aristocracy and bring in meritocracy, a merit-based approach to governance. We have to stand up against the attempt to establish a police state, continuing steps that are aimed at militarization of our society must be opposed. It has to be opposed by the democratic silent majority of our country. We have to fight for our rights. We have to fight for our people's rights. We have to ensure a free, happy, democratic and prosperous life for our countrymen. Honorable Speaker, can it be done? Can it be achieved? Sure, it can be done. Yes, of course we can achieve it. However, Honorable Speaker, we cannot achieve these noble objectives and goals by mere statements, interviews, seminars, and publishing of booklets. We have to walk the talk. We have to ensure our declarations and our visionary statements are translated and transformed into action policy. Declaratory policy alone would not suffice. Therefore, Mr. Speaker, at this critical juncture in our country's democratic political history, we have to unite with a purpose. We have to be resolute. We have to be focused. We have to ensure that the deteriorating country situation is paused. We have to put a stop to this deteriorating situation. We only have reserves amounting to the value of 3 weeks of imports. Isn't the government aware of it? Why is the government oblivious to this reality? That's because the government perceives, due to the majoritarianism that persists in the government circles, they feel extremely comfortable in their cushy and plush lives at the expense of taxpayers' funds. People in our motherland are suffering. They do not have an adequate income to fulfill their family needs, to fulfill the nutritional needs of mothers and children. Youth are joining the unemployment line on a minute-by-minute basis. Factories are facing imminent closure. Exports are dwindling. No one has a proper prescription to the foreign reserve issue. Honorable Speaker, at this juncture, we are proud to say that Samagi Janabalavege and our economic team, consisting of preeminent economists and many who have walked the talk, especially our three distinguished members of parliament, Kabir Hashim, Harsha De Silva, Eran Vikramaratne. We as a team are in the process of formulating a constructive, progressive solution to the major problems that we are facing. We are discussing with domestic and international experts with regard to restructuring of country debt. We are speaking with partners and friends to ensure that we resolve the financial crisis through the participation of international political institutions and monetary institutions. Of course, without imposing austerity on the common masses of our motherland. We will in no way support any attempt or any step to bring hardship on the people of our country who are already in dire straits due to the maladministration and malpractices of this corrupt administration. So, last, let me appeal once again to all those who can contribute, to all those who matter, to all those who can play a progressive and constructive role in rejuvenating our motherland, in strengthening our motherland, in formulating a united approach to face up to the major challenges in economic, social, and other spheres. Let's unite. We have hope. And let everyone have hope. And let's be the lightning rod for the vast majority who are in darkness. I thank you.